సాధుకార్య పవత్వం
సమంత చక్రవాళేషు అత్ర గచ్చంతు దేవత సద్ధమ్మం మునిరాజస్ సునంతు సగ్గ మొక్కదం ధమ్మ శ్రవణ కాలో అయం భదంతా ధమ్మ శ్రవణ కాలో అయం భదంతా ధమ్మ శ్రవణ కాలో అయం భదంతా నమో తస్స భగవతో అర్హతో సమ్మా సంబుద్ధస్స నమో తస్స భగవతో అర్హతో సమ్మా సంబుద్ధస్స నమో తస్స భగవతో అర్హతో సమ్మా సంబుద్ధస్స ఏవమేతంగహపతి ఆతురో భయంగహపతి కాయో అండభూతో పరియో నద్ధో యో హి గహపతి మాం కాయం పరిహరంతో ముహూర్తం పి ఆరోగ్యం పటిజానేయ కిమన్యత్ర బాల్యా తస్మాతిహ తే గహపతి ఏవం శిఖితబ్బం ఆతురకాయస్స మే సతో చిత్తం అనాతురం భవిష్యతీతి ఏవం హి తే గహపతి శిఖితబ్బంతి. శ్రద్ధావంత పింగతుని, తుల్లోకాగ్రవు భాగ్యవత్తు అరిహత్తు సమ్మా సంబుద్ధజానన్ వహన్సే విసిన్ సంయుక్త నికాయే కందక వర్గే కందక సంయుక్తేట అయత్ నకులపితు వర్గే నకులపితు సూత్ర దేశనావే వదారంటే దును పాఠయ మే పింగతుంట శ్రవణీ కరంట లేబుని. దెన్ మే పింగవత్ సేమ దినామ మద వేళావక్ ధర్మశ్రవణీ గిరీమ సదహాయ్ సూదానం సిటిన్నే. ඒ වගේම මේ පින්වතුන්ගේ බණ ඇසීමේ අරමුණ පැහැදිලි කළා ඒ ආරාධනා කරපු පාසල් මහත්මයා විසින්. ඒක නිසා සාවධානව බොහොම ඕනෑකමින් බණ ඇසීම කළ යුතුයි. එතකොට තමයි අහන ධර්මය හොඳට හිතේ දරා ගන්න පුළුවන් වෙන්නේ. බුදුරජාණන් වහන්සේ දේශනා කරන්න තිබෙනවා බණ අහන පින්වතුන් කොටස් තුනක් පිළිබඳව. ඒ අයගේ නුවණ ගැනයි ඒ විදිහට වදාලේ. සමහර කෙනෙක් බණ අහනවා, අහනකම් හොඳට අහන් ඉන්නවා, හැබැයි ඒ අහන කාලය තුළ ඕනෑකමින් කියන ධර්මය දරාගන්නේ නැහැ. ඒ අය බණ අහලා නැගිටලා ගිය හැටියේම ඒ අහපු දේ ඉවරයි. භාගතුන් වහන්සේ උපමා කරන්නේ ඒ අය හරියට ඔඩොක්කුවට යමක් පුරවාගෙන ඉඳලා වී ටිකක් කාල් ටිකක් ඔඩොක්කුවේ පුරවගෙන ඉඳලා අමතක වෙලා එකපාර නැගිටින අය වගේ. ඒකට අමතක වෙලා එකපාර නැගිට්ටහම මොකද වෙන්නේ? අර ඔඩොක්කුවේ තියෙන වී හාල් ටික ඔක්කොම කොහෙද තියෙන්නේ? බීම. ආන්නේ වගේ සමහරු බණ ඇහුවට අහපු තැනම ඉවරයි. එතනින් එහා නෑ මොනවාක්වත්. හිතෙත් නෑ, ක්‍රියාවෙත් නෑ, ප්‍රතිපදාවෙත් නෑ. ඉතින් එහෙම බණ අහලා වැඩක් තියෙනවද? බණ අහලා වැඩක් නෑ ඒ විදිහට බණ අහලා. සමහරුන්ට අහගෙන ඉන්න කාලය තුලවත් ඔළුවට මොනවාක්වත් යන්නේ නෑ. සමහරු බණ අහන්නේ, බණ අහන අතරතුරේ ළඟින් එක්කෙනත් එක මොන හරි කතා කරනවා නේ. එහෙමත් තියෙනවා සමහරු. දැන් ඔය තුන් මාසෙ අවුරුද්දේ බණ ගෙවල් නම් මම ආරාධනා බාරගන්නේ නැහැ ගෙවල් වල. මොකද ඒකට හේතුව වැඩක් නැහැ ගිහිල්ලා. ඇයි අර වයසකුද්ද වී ටික දෙනේ ගේ ඇතුළට ඇවිල්ලා බණ අහනවා. අනිත් වැඩි හරියේ ඉන්නේ කොහෙද? ආ නෙලිය පොටිකෝ යට ටෙන්ට් එක යට ඉතින් කයි වාරුක ගහ මොන මොනවා හරි අල්ලාහ් සල්ලාපි එදී ඉන්නවා. ඉතින් එහෙම අය උපමා කළේ හරියට මුණින් හරවපු කලයක් වගේ කියලා. මුණින් හරවපු කලයකට වතුර කොච්චර වැක්කිරුවත් වතුර අල්ලනවද? ආන වතුර අල්ලන්නේ නැහැ. ඒ වගේ බණ ඇසීමේ උවමනාවක් නැති, අවධානයක් නැති ඇත්තන්ට බණ කිව්වට වැඩක් තියෙනවද? වැඩක් නැහැ. ඒකයි. දැන් ගොඩාක් වෙලාවට ඔය හත් දවසේ තුන් මාසේ අවුරුද්දේ බණ කිවල් වල වෙලා තියෙන එක නිකන් චාරිත්‍රයක්. ඉතින් බණහන් නැතුව නිකන් අර චාරිත්‍ර විතරක් ඉටු කරාම ඥාතියට පින් තැපෑලෙන් යයි කියලා තමයි ගොඩක් අය හිතාගෙන ඉන්නේ. තමන් කුසල් සිත් පහල කරගන්න එපා යයි පින් අනුමෝදන් කරන්නනේ. තමන්ට කුසල් සිත් පහල වෙන්නේ නැතුව මේ මොනවද අනුමෝදන් කරන්නේ? අනුමෝදන් කරනවා කියන්නේ අපි කරපු කුසලයේ ගැන සඳහන් කරලා එයාටත් සතුටු වෙලා කුසල් සිත් පහල කර ගන්න අවස්ථාව දීමනේ. එතකොට තමයි මේ මියගිය ඥාතිය ප්‍රේතයන් අතර ඉන්නවනම් එයත් ඒ පින්කම දැකලා බලලා අනේ මේ මං වෙනුවෙන් කුසලයක් කළා සාදු සාදු කියලා එයත් අනුමෝදන් වෙන්නේ. ඉතින් දැන් ඊට පස්සේ අර ඥාතියට අනුමෝදන් වෙන්න කුසලයකුත් නැහැ. ඇයි වැඩි දෙනෙක් එළියට වෙලා ඔහේ කතා කරගෙන ඉන්නවා බණ ඇසීමක් නැහැ. කුසල් සිත් පහල වෙන්නේ නැහැ. ඉතින් අන්න ඒ අය හරියට අර මුණින් අතට හරවපු කලේ වගේ කියලා භාගිතුන් වහන්සේ වදාලා. ඊළඟට තවත් පිරිසක් ඉන්නවා. ඒ අය බොහොම ඕනෑ කමින් අවධානයෙන් බණ අහනවා. අහන බණ තමන්ට පුළුවන් හැටියට හිතේ දරා ගන්නවා. ප්‍රතිපදාවක් වශයෙන් පුරුදු පුහුණු කරනවා. ඒ අය හරියට උඩුකුරු කරපු කල වගේ කියලා භාගිතුන් වහන්සේ වදාළේ. කලේ උඩු අතට හරවලා තියෙනකොට වතුර ටික ටික හරි බින්දුව බින්දුව හරි වැටෙන වතුර ටික අර කලේට එකතු වෙනවා. ආන්නේ වගේ තමයි බණ ඇසිය යුත්තේ කියලා භාගිතුන් වහන්සේ වදාළා. තියන්නේ ඒක නිසා දැන් මේ පින්වතුනුත් හොඳට සාවධානව අහන ධර්මයේ තමන්ට පුළුවන් හැටියට මතකත් තියාගෙන ඊළඟට ප්‍රතිපදාවක් වශයෙන් පුරුදු පුහුණු කරන්නෙමු කියන අදිෂ්ඨානයෙන් යුක්තව බණ අසන්නට ඕන. පින්වතුනි, බුදුරජාණන් වහන්සේ භග්ග කියන ජනපදයේ සුන්සුමාරගිර කියන නුවර සමීපේ භේසකලාවණී කියන විවේක සේනාසනේ වැඩ වාසය කරන අවස්ථාවකයි මේ නකුල පිටු සූත්‍රය නමින් සඳහන් වෙන මේ දේශනාව වදාරන්ට යෙදුනේ. ඒ ප්‍රදේශයේහි බොහෝම සදැහැති උපාසකතුමෙක් වාසය කළා. නකුල පිටු ගෘහපතිතුමා කියලා කියන්නේ නකුලගේ පියා කියන එකයි. මේ අය අහලා ඇති අර බුදුරජාණන් වහන්සේ ප්‍රථමයෙන් දැක අවස්ථාවේදීත් අනේ පුතේ මෙච්චර කාලයක් කොහෙද ඔබ අපිව නැතුව හිටියේ කියලා ඇහුවේ මේ උපාසකතුමාත් ඒ වගේම මෙතුමාගේ ස්වාමි දියණියත් මේ දෙපළ නකුල මාතා නකුල පිතා දෙන්න. ඒ අය බෝසතාණන් වහන්සේට බොහෝ කාලයක් මව්පියන් වෙලා ඒ වගේම සුළු මව් සුළු පියා වෙලා මහ මව් මහ පියා වෙලා දීර්ඝ කාලයක් සංසාරේ ඥාති සම්බන්ධකම් තිබිච්ච අය. ඉතින් මේ බොහොම සදැහැති නකුල පිතු උපාසකතුමා බුදුරජාණන් වහන්සේ වෙත පැමිණිලා වන්දනමාන කරලා පැත්තකින් අසුන් ගත්තා. පැත්තකින් අසුන් අරගෙන මේ උපාසකතුමා කියා හිටිනවා, අහමස්මි භන්තේ ජින්නෝ බුද්ධෝ මහල්ලක ස්වාමීනි, දැන් මම වයසයි දිරා ගිහින් මහලුයි, මගේ ජීවිතයෙන් දැන් බොහෝ කාලයක් ගෙවී ගිහින් තියෙන්නේ. ආතුර කායෝ අබින්හාතංකෝ, ඒ නිසාම මොකද වෙලා තියෙන්නේ, නිරන්තරයෙන්ම මම ලෙඩගාන ඉන්නේ, නිතර අසනීප වෙනවා කියලා කිව්වා. අනිච්ච දස්සායුකෝ පනාහම් භන්තේ භගවතෝ මනෝභාවනීයංච භික්ඛෝ වුණා. යන්නේ ඒක නිසා මම දැන් අසනීපෙන් ඉන්න නිසා, ලෙඩ වෙලා ඉන්න නිසා මට පෙර වගේ නිතර බුදුරජාණන් වහන්සේවත් ඒ වගේම මනෝභාවනී කියන්නේ සිතේ ප්‍රසාදය ඇති වෙන සුළු සාරිපුත්ත මොග්ගල්ලානාදී මහරහතන් වහන්සේලාවත් දකින්ද එන්න විදිහක් නැහැ. නිතර මට එහෙම එන්න දැන් පුළුවන් කමක් නැහැ වයෝ වෘද්ධව ගිලන්ව ඉන්න නිසා. ඕවදතුමන් භන්තේ භගවා අනුශාසතුමන් භන්තේ භගවා යම්මා මාස දීගරත්තන් හිතායිසුකා. ඉතින් ඒ නිසා මට දැන් නිතරමත් එන්න බැරි හින්දා බුදුරජාණන් වහන්සේව දකින්ද මට බොහෝ කාලයක් හිතසුව පිණිස හේතු වන විදිහේ බණපදයක් අවවාදයක් දේශනා කරන සේක්වා කියලා ආරාධනා කළා. ඉතින් බුදුරජාණන් වහන්සේ අන්නේ වෙලාවේදී වදාළා, ඒව මේ සංඝහපති ගෘහපති උපාසකතුමනි, ඒක එහෙමම තමයි. ආතුරෝහයං ගහපති කායෝ අණ්ඩ භූතෝ පරියෝනන්දෝ, මේ කය හරියට රෝග පිරිච්ච එකක්. ඒ වගේම සියුම් සිවියකින් වටවෙච්ච බිත්තරයක් වගේ. යෝහි ගහපති මංකායන් පරිහරන්තෝ මුහොත්තාම්පි ආරෝග්‍යම් පටිචානීය කිමඤ්ඤත බාර්ද්‍ය. එතකොට සිවියුම් සිවියකින් වටවෙච්ච බිත්තරයක ස්වභාවය මොකද්ද? දන්නේ නැද්ද? බිත්තර දැකලා නැද්ද? ඈ බිත්තර කියන්නේ වහලා නැහැ. අන්න හරියම උත්තර දෙන්න ඕන. ඔව් කැඩෙනවා බිඳෙනවා. සියුම් සිවියකින් වටවෙච්ච බිත්තරයේ ස්වභාවය ඉක්මනට මේක කැඩෙනවා බිඳෙනවා. ඉතින් එහෙමනම් මේ කයත් භාගතුන් වහන්සේ උපමා කරන්නේ මොහොකටද? සියුම් සිවියකින් වටවෙච්ච බිත්තරයකට. ඒ කියන්නේ ඕනම වෙලාවක කැඩිලා බිඳිලා යන්න පුළුවන්. හරිය? ඉතින් එහෙම කයක් පරිහරණය කරමින් කියන්නේ ඕන වෙලාවක කැඩිලා බිඳිලා යන්න පුළුවන් කයක් පරිහරණය කරමින් කෙනෙක් මොහොතක් හෝ තමන් නිරෝගී කියලා කියනවනම් කිමං යත්‍ර බාල්‍යං, ඒකේ මිනිස්යාගේ මෝඩකම මිසක් වෙන දෙයක් නෙමෙයි කියලා බුදුරජාණන් වහන්සේ වදාළනවා. ඈ සමහරු ඉන්නවනේ තමන්ගේ නිරෝගීකම ගැන ටිකක් ඉහලින් හිතාගෙන ඉන්න, මේ වයසට ගියා සාමාන්‍යයෙන් ලෙඩක් දුකක් ඉච්චර හැදෙන්නේ නැත්තම් කියනවා මට නම් ওই කිසි ලෙඩක් නැහැ, මං නම් තාම හොඳින් ඉන්නවා නේද? එහෙම කියන අය ඉන්නවනේ. භාගතුන් වහන්සේ දේශනා කරන්නේ මොකද? මේ වගේ කොයි වෙලේක නමුත් ලෙඩ වෙන්න කැඩී බිඳී යන්න පුළුවන් කයක් තියාගෙන එහෙම මොහොතක් හරි තමන්ගේ නිරෝගීකම ගැන ආඩම්බර වෙනවා නම් ඒකේ මිනිස්යාගේ මෝඩකම තමයි කියන සමහරට එයා හෙට දවසේ මැරෙන්නත් පුළුවන් නේ. ඒකයි. ඒ හින්දා ගෘහපතිතුමනි මෙසේ ධර්මයේ හික්මෙන්න පුරුදු කරන්න. ආතුර කායස්ස මේ සතෝ චිත්තං අනාතුරං භවිෂ්‍යති. මේ ශාරීරිය ලෙඩ වුණාට කමක් නැහැ, හිත ලෙඩ කරගන්න නැත කියලා මේ විදිහට ධර්මයේ හික්මෙන්ද කියලා බුදුරජාණන් වහන්සේ අර ගෘහපතිතුමාට මතක් කළා. ඒ ගමන මේ නකුලපිත උපාසකතුමා මේ ප්‍රකාශය ගැන බොහෝම සන්තෝෂ වුණා. කය ලෙඩ වුණත් කමක් නැහැ, හිත ලෙඩ කරගන්න නැතුව ධර්මයේ හික්මෙන්ද කිව්වහම එතුමාට බොහොම ඒක හරි අවදිමත් බවක් ඇති කරන ධර්මෝපදේශයක් වුණා. හරිය. ඉතින් භාගතුන් වහන්සේගේ මේ වදාළ බුද්ධ වචනයට සතුටු වෙච්ච මේ උපාසකතුමා භාගතුන් වහන්සේට ගෞරවයෙන් වැඳලා ප්‍රදක්ෂිණා කරලා සාරිපුත්‍ර ස්වාමින් වහන්සේ වන්දනා කරන්න ගියා. ඒ කාලයේ සිරිතක් තිබුණා ප්‍රදක්ෂිණා කොට වන්දනා කරන. මොකද්ද ප්‍රදක්ෂිණා කරනවා කියන්නේ? වටේ යනවා. වටේ යන්නේ කොයි පැත්තටද? අන්න දකුණු අත පැත්ත, ඒ වැඳිය යුතු උතුමාගේ පැත්තට හරවගෙන තමයි වටේ යන්නේ. ඉස්සර බුදුරජාණන් වහන්සේ ජීවමාන කාලේ බුදුරජාණන් වහන්සේට වඳින සදැහැති උපාසක උපාසිකාව හරියට චෛත්‍යයක් ප්‍රදක්ෂිණා කරනවා වගේ තමයි බුදුරජාණන් වහන්සේ වටේ යන්නේ. දැන් මේ වගේ ආසනෙන් තියෙන මැද තියලා තිනකොට වටේ යන්න ඉඩ තියෙනවානේ. වටේ ගිහින් ඒ පැත්තෙන් පසඟ පිහිටුව ආවඳිනවා. ඉතින් ඒවා හරි වටිනවා. මොකද ඒකට හේතුව දැන් සමහරුන්ට නැවෙන්න අමාරුයි නේ. මැති අමතිවරුන්ට නම් කොහොමවත් දණිත් දෙක නවන්න හරි අමාරුයි. ඒ මොකද? ඇයි? අන්න හරි. ඔන්න මේ උපාසක මහත්තයාම කිව්වා. මං නෙවෙයි කිව්වේ. නැත්තල්ලඟ පාතින්න මැති අමතිවරු මාත් එක්ක අමනාප වේවි. එතකොට පේනවා සංවර්ධනයේ කියන එක කොච්චර හොඳට කෙරෙනවද කියලා. අන්න හරි. ඉතින් මේ නමුත් සදැහැති උපාසක උපාසිකාව ඉතින් Tamanට නැවෙන්න කරන්න අමාරුවක් නැත්තම් පසඟ පිහිටුවා වැඳීම ඒ කාලේ හිටම්ම කරගෙන ඉන දෙයක්. ඉතින් මේ වැඩි හිටියෝ Tamanගේ දරුවන්ට හිටන් ඒවා පුරුදු පුහුණු කරවන්න ඕනේ. පසඟ පිහිටුවා වඳින්න නැත්තම් ළමයි පුරුදු වෙනවා හරියට අර අගමැති ජනාධිපති වඳින්න වගේ දෙකට නැවිලා වඳින්න. ළමයින්ගේ හිටම් පුරුදු පුහුණු කරවන්න ඕනේ. මේ අපේ රටේ තමයි ඔය ہوا කෙරෙන්නේ නැත්තේ. මට මතකයි එක සැරයක් අපිට දකින්න ලැබුණා තායිලන්තයෙන් භික්ෂුන් වහන්සේලා පිරිසක් ලංකාවට වැඩම කළා. මම හිතන්නේ රජයේ යම්කිසි අනුග්‍රහයක් ඇතිව ඒ ස්වාමින් වහන්සේලා වැඩම කළේ. ඉතින් ඒ ස්වාමින් වහන්සේලාත් එක්ක ඒ රටේ රජපෞලට සම්බන්ධ මේ ඒ රාජකුමාරිකාවකුයි එයාගේ ස්වාමි පුත්‍රයයි ඒගොල්ලොත් ආවා. ගුවන්තොටුපොළේදී අර ස්වාමින් වහන්සේලා උසාසනවල වැඩ ඉන්නකොට අර රාජකුමාරයයි රාජකුමාරිකාව බිම වාඩි වුණා. අපේ රටේ නම් සාමාන්‍ය මන්ත්‍රී කෙනෙක් හරි දැන් පන්සලට ආවත් මේ ධර්මාසනයේට යන්තම් කිට්ටු වෙන උස පුටුවක් තියන්න එපේ නේද? නැත්නම් ආයි පැත්ත පළාතකවත් තියන්නේ නැහැ, පන්සල පැත්ත පළාතකවත් තියන්නේ නැහැ ආයි නේද? සැලකුවේ නැහැ, ගරුකලේ නැහැ එහෙම කියලා. හරිය. නමුත් ඒ තායිලන්තේ රාජකුමාරිකාවයි කුමාරයේ බිම වාඩි වුණා. අර ස්වාමීන් වහන්සේලා ඉන්න තැන උඩ වාඩි වුණේ නැහැ අය. හරිද? ඊළඟට ලංකාවේ හිටපු තානාපතිතුමායි එතුමාගේ පිරිසත් ගුවන් මචන් ගුවන් තොටුපළේ මේ කාපට්ටුවට නිකම්ම බිම වාඩිවෙලා. හරි. ඉතින් මේ තායිලන්තේ මේ රජරුව වුණත් භික්ෂුන් වහන්සේලාට තාම අතිශය ගෞරවයක් දක්වනවා. ඉතින් ඒ සිරිත දිගටම පැවතුනා. ඉතින් ඒකට සමහර වෙලාවට හේතුවක් වෙන්න පුළුවන්. මොකද තායිලන්තේ ඇවිල්ලා මේ අධිරාජ්‍යවාදීගේ ග්‍රහණයට හසු වුණේ නැහැ. එතන බටහිර පාලකයන්ගේ මේ යටතටපත් නොවිච්ච ආසියාතික රට තමයි තායිලන්තේ. ඉතින් ඒක නිසා අවුරුදු දහස් ගණනක් තිස්සේ පැවතීගෙන ආපු බෞද්ධ සංස්කෘතිය බොහෝ දුරට ආරක්ෂා වුණා. යම් යම් වෙනස්කම් අද වෙනකොට වෙලා තියෙනවා. නමුත් අර වගේ සාර ධර්ම කොටසක් ආරක්ෂා වුණා. ඉතින් මොකද අපේ රටවල් වල උනේ අර බටහිර ආක්‍රමණ නිසා පෘතුගීසි, ලන්දේසි, ඉංග්‍රීසි ආදී මේ බටහිර පාලකයන්ගේ ආභාෂය නිසා අර ලංකාවෙන් බිහි වෙච්ච කළු සුදු පාලකයොත් අරගොල්ලෝ වනේ ආදර්ශයට ගත්තේ නේද? ඉතින් ඒක නිසා මොකද උනේ අර පසක පිහිටුවීම, බිම වාඩිවීම ආදී චාරිත්‍ර වාරිත්‍ර ධර්ම නැතුව ගියා. ඉතින් ඒකයි තියෙන්නේ. ඉතින් ඒක හින්දා අද මහානායක හාමුදුරුවන්ව බලන්න ගියාමත් ඒ පාලකවරුන්ට වෙනම ලොකු පුටු තියන්න ඕන. අපි ගිහාමවත් අපිට මහානායක හාමුදුරුවෝ ළඟ ඒ උස පුටුවක වාඩි වෙන්න හම්බ වෙන්නේ නැහැ. මැති ඇමති කෙනෙක් ගියොත් ඒ ලොකු පුටුවල වාඩි වෙන්න පුළුවන් ඒගොල්ලන්ට. ඉතින් ඒ තත්ත්වයට අපේ රටපත් වුණා. ඉතින් කොහොම වෙතත් මේ නකුල පිතුතුමා ගැන කියන්න ගිහිල්ලා මේ වෙන කතාවක් කිව්වත් ඉතින් නොකියත් බෑ කියන්නත් ඕන නේද? ඔව්. ඉතින් ඒ ගමන භාගතුන් වහන්සේට ප්‍රදක්ෂිණා කරලා සාරිපුත්‍ර ස්වාමින් වහන්සේ වෙත ගියා. ගිහිල්ලා සාරිපුත්‍ර ස්වාමින් වහන්සේටත් වන්දනා කරලා පැත්තකින් අසුන් ගත්තා. පැත්තකින් අසුන් අරගත්ත මේ නකලපිත ගෘහපතිතුමාගෙන් සාරිපුත්‍ර ස්වාමින් වහන්සේ අහනවා, "උපාසකතුමනි, ඔබේ ඉන්ද්‍රියන් බොහෝම පැහැපත්. මුහුණේ පැහැයත් බොහෝම ප්‍රභාස්වරයි. භාගතුන් වහන්සේගෙන් බණපදයක් අහන්න ලැබුණා වගේ පේන්නේ" කියලා කිව්වා. ආ ඉතින් අර අහපු බණපදයට එච්චරට මෙතුමාගේ හිත බොහෝම ප්‍රමුදිත වෙලා ඒක මූණෙනුත් පේනවා සාරිපුත්ත මහරහතන් වහන්සේට. ඉතින් ඒ ගමනින් දැන් කිව්වා, "කින්හි නෝසියා බහන්ති, මොකද නැත්තේ ස්වාමීනි, මම භාගතුන් වහන්සේගේ දහම් කතා නැමැති අමෘතයෙන් අභිෂේක ලැබුවා" කියලා උසස් ප්‍රශංසාවක් කළා. ඒ ගමන සාරිපුත්ත මහරහතන් වහන්සේත් ඇහුවා, "කොහොමද ඔබතුමා භාගතුන් වහන්සේගේ බණ කතා නැත්තම් ධර්ම කතා නැමැති අමෘතයෙන් අභිෂේක ලැබුවේ" කියලා. ඉතින් ඔන්නේ ගමන විස්තරේම කිව්වා. "ස්වාමීනි, මං ඔන්න බුදුරජාණන් වහන්සේ ළඟට ගිහින් වන්දනා කළ පැත්තකින් අසුන් ගත්තා. ගිහින් මම කිව්වා, ඉතින් මං දැන් වයසයි, මහලුයි, ජීවිතේ ගොඩාක් කාල ගිහින් ගත වෙලා තියෙන්නේ. අන්තිම කාලෙට දැන් ඇවිල්ලා තියෙන්නේ. ඒ හින්දා මට නිතර ගිලන්ව ලෙඩ වෙමින් ඉන්නේ. ඒ හින්දා මට නිතර බුදුරජාණන් වහන්සේව පෙර පරිදි බලන් දෙන්න බෑ. මනෝභාවනීය භික්ෂුන් වහන්සේලාව බලන් දෙන්න බෑ. ඒ හින්දා මට බොහෝ කාලයක් හිතසුව පිණිස පවතින අවවාදයක් කරනසේක්වා" කියලා ආරාධනා කළා. ඒ ගමන බුදුරජාණන් වහන්සේ මට කියා හිටියා, "ගෘහපතිතුමනි, ඒක එහෙම තමයි. මේ කය නිරන්තරයෙන්ම ලෙඩ වෙන එකක්. ලෙඩ ගොඩක් මේ කය. සියුම් සිවියකින් වට වෙච්ච බිත්තරයක් වගේ. ඉතින් ඒකෙහිඳ එහෙම දුර්වල ශරීරයක් පරිහරණය කරමින් යම් කෙනෙක් මොහොතක් හෝ තමන්ගේ නිරෝගීකම ගැන ආඩම්බර වෙනවා නම් මේ ඒකේ මිනිසයාගේ මෝඩකම මිසක් වෙන දෙයක් නොවේ. ඒහිඳ ගෘහපතිය, තමන්ගේ කය ලෙඩ වුණාට කමක් නැහැ, හිත ලෙඩ කරගන්න එපා" කියලා භාගතුන් වහන්සේ මට අවවාද කළා. "මෙන්න මෙහෙමයි, දහම් කතා නැමැති අමෘතයෙන් මම අභිෂේක ලැබුවේ" කියලා මෙතුමා පවසා සිටියා. දැන් පැහැදිලිනි කියාපු කතාවනේ. මොකද්ද කියන්නේ? හරි හරි. කොහොමද අභිෂේක ලැබුවේ? අවුව අන්න හරි. කය ලෙඩ වුණාට කමක් නැහැ, හිත ලෙඩ කරගන්න එපා. ඉතින් ඒක හරි වටිනවා. මොකද වයසට යන මව්පියවරුන්ට නේ. සමහරව අපි දැකලා තියෙනවා වයසට ගිහින් අබල දුබල වෙච්චාම කොච්චරවත් ඕකම තමයි කියෝ කියෙන්නේ. ගෙදරට කවුරු හරි ආවොත් අනේ මට දැන් බෑ, යන්නත් බෑ, කන්නත් බෑ, ඉන්නත් බෑ, හරි අමාරුයි දැන් නම් ඉඳලා ඇල්ති වගේ. එහෙනම් නිවන් දකිමුද කියලා ඇහුවොත් හෙට නම් ඉස්පිරිතාලේ යන්න තියෙනවා, හෙට ක්ලිනික් දවසේ නේ හින්දා ආන්නේ වගේ. එහෙම මේක අතහැරිලා යන්න ලෑස්තිත් නැහැ. ඉතින් එනේ එන කෙනාට අර තමන්ගේ තියෙන ඔක්කොම ලෙඩ දුක් කරදර කියනවා. ඊට පස්සේ සමහර ළමයින්ටත් බයිනවා, මේ ළමයි බලන්නේ නැහැ, ගෑවද විවද බලන්නේත් නැහැ, හොයන්නේ නැහැ, එහෙම කියලා ඕන්න ඒවත් පටන් ගන්නවා. හරිද? එතකොට ඒ කියන්නේ මොකද්ද? කයත් ලෙඩ වෙලා හිතත් ලෙඩ වෙලා, තේරුණා? ඉතින් ඒකෙන්ද මේ භාග්‍යතුන් වහන්සේ නකුල පිතු ගෘහපතිතුමා අරමුණු කරගෙන දේශනා කළාට භාග්‍යතුන් වහන්සේ තුන් කල් බලානේ මේව අදාරන්නේ. හරිද? අපි හැම දෙනාටමත් එක තමයි භාග්‍යතුන් වහන්සේ මේ කාරණේ වදාලේ. මොකද අපිත් වයසට යනකොට අපේ ශරීරත් ලෙඩ ගොඩක් බවට පත් වෙනවා. තරුණ කාලේ අර අලුතෙන් රූප කලාප හැදීම වැඩිනේ, බිඳීම අඩුයි. බිඳීමේ ප්‍රමාණයට වඩා හැදීමේ ප්‍රමාණය වැඩි. ඉතින් මැදිවිය පයින්නකොට මොකද වෙන්නේ? හැදීමේ ප්‍රමාණය අඩු වෙනවා, බිඳීමේ ප්‍රමාණය වැඩි වෙනවා. ඉතින් එතකොට නොයෙක් ලෙඩ දෝ කබල දුබලකම් මතු වෙනවා. සමහර ලාවට මේ හොඳට ඇවිදලා අඩිය තියලා ගිය පඩියෙන්ම ලෙස්සල වැටිලා අතපය කැඩෙනවා. ඒ වගේ මේ සමහරට එහෙම මරණය සිද්ධ වෙන්නත් පුළුවන්. ඒ වගේ දේවල් දෙනවා. ඉතින් එහෙම වුණා කියලා අපිට පුළුවන් වෙන්න ඕන කය ලෙඩ වුණත් කමක් නැහැ. හිත ලෙඩ කරනවගෙන බවත්වන්න. හරිය? මොකද අපිට මේ කයයි හිතයි කියන දෙකෙන් වඩා වැදගත් මොකද්ද? සීත. නමුත් බොහෝ දෙනෙකුට ඒක එහෙම වැටහෙන්නේ නැහැ. එහෙම වැටහෙන්නේ නැත්තේ මොකද? බණ දහම් මහන ඒ අනුව හිතන පිරිස අඩුයිනේ. බණ දහම් ඇහුවට විතරක් හරියන්නේ, ඒ අනුව හිතන්න පුරුදු පුහුණු කරගන්නත් ඕනේ. ඒකයි උතන අඩුව. බණ දහම් නම් අහනෝ එහෙ රේඩිය එකක් දාලා තියෙනකොට එහෙ අහන් ඉන්නවා කියලා. නමුත් ඒ අනුව හිතන පිරිස අඩුයි. ඒ අනුව හිතන්නත් පුරුදු වෙන්න ඕන දහමට අනුව. ඉතින් එහෙම පුරුදු වෙන තාක් කල් අපි අර කොච්චර බණ ඇහුවත් ඒක ඉතින් අර ඒ කණෙන් අහනවා මේ කණෙන් යනවා. ඉතින් ඒ වගේ තියෙන තේකින්දනේ ඔය මේ සමහරව අපටත් ඔය අනුපද කියන්නේ මේ මෙච්චර බණ කියන රටක් නැහැ කියන. ඒ වුණාට මේ මිනිස්සුන්ට වෙලා තියෙන්නේ මොකද කියලා අහනවා. ඉතින් ඇහුවට වෙලා තියෙන්නේ මොකද? අහන අය ඔහෙ අහන් ඉඳලා ඒක අවබෝධයක් ඇති කරගෙනත් නැහැ නේද? ධාරණය කරගන්න ඒක නුවණින් සලකන්න. ඉතින් ඒකට අපි මොකද කරන්නේ? අපිට පුළුවන් හැටියට අපි ඉතින් ධර්මයේ කියා දෙනවා. හරි. අතින් කොහොම හරි බණ ටිකක් අහන හින්දා තමයි මෙච්චරවත් බේරිලා ඉන්නේ නේද? ඉතින් ඒක හින්දා ඇත්තටම මේ බණ අහන පිරිසකුත් ඉන්නවානේ කොච්චර වුණේ පිටත්. ඒ අහන පිරිසට එහෙම හරි බේරිලා තියෙන්නේ මේ රටේ නිරන්තරයෙන්ම ධර්මයේ කියවෙන නිසා. පුරාණේ මේ රට ඇවිල්ලා ධර්මද්වීපේ නමින්නේ ප්‍රසිද්ධ ආසියාවේ තියෙන ධර්මද්වීපේ තමයි ලංකාද්වීපේ මිහිඳු මහරහතන් වහන්සේගේ කාලේට මේ රටේ තරම් වෙන කොහෙකවත් බණ කියෙවුන්නේ නැහැ, ත්‍රිපිටකේ ලියෙවුන්නේ නැහැ. ඒ ඔක්කොම කරුනේ මේ ලංකාද්වීපේක තමයි මේ රට ධර්මද්වීපේ හැටියට ප්‍රසිද්ධ. ඉතින් එහෙම නැත්තම් භාග්‍යවතුන් වහන්සේ අදිෂ්ඨාන කරන්නේත් නැහැනේ භාග්‍යවතුන් වහන්සේගේ ජයශ්‍රී මහා බෝධීන් වහන්සේගේ දක්ෂිණ ශාඛා බෝධීන් වහන්සේ ලංකාවට වැඩමවන්න අත් ඉබේම සිඳිලා රන් කටාරමේ පිහිටණ්ඩේ කියලානේ. ඉතින් මේ ලංකාද්වීපයේ තියෙන මේ කියන්නේ ධර්මයේ හැසිරෙන්න තියෙන උසස් බව නැත්තම් සුදුසු බව නිසාම තමයි භාග්‍යතුන් වහන්සේගේ ඒ වගේ මහා කරුණාවක් අනුග්‍රහයක් මේ ලංකාද්වීප වාසි බුද්ධ ශ්‍රාවකයන්ට ලැබුණේ. හරිය. ඉතින් මේ විදිහට වාසකතුමා මතක් කළා කොහොමද බුදුරජාණන් වහන්සේ තමන්ට බණපදයක් කිව්වේ කියලා. ඒගමන සාරිපුත්ත මහරහතන් වහන්සේ අහනවා, නහි පනතං ගහපති පටිභාෂීතං භගවන්තං උත්තරින් පටිපිච්චිතු කිත්තාවතානුකෝ භාන්තේ ආතුරකායෝ චේව හෝති ආතුර චිත්තෝච කිත්තාවතාච පන ආතුරකායෝ හි භෝනෝච ආතුර චිත්තෝ. ඉතින් ගෘහපතිතුමනි ඔබට ඒ වෙලාවේ මතක් වුණ නැද්ද, කල්පනා වුණ නැද්ද භාගතුන් වහන්සේගෙන් තවදුරටත් අහන්න, ස්වාමීනි කයයි හිතයි දෙකම ලෙඩ වෙන්නේ කොහොමද, කය ලෙඩ වුණත් හිත ලෙඩ නොවි පවත්ව ගන්න කොහොමද කියලා ඕක අහන්න එහෙම ඒක විස්තර අහන්න මතක්ුන්නේ නැද්ද කියලා ඇහුවා. ඒ ගමන උපාසකතුමා ඉඳන් කියනවා, අනේ ස්වාමීනි ඒක ප්‍රමාදයෙන් බැරිව ගියා, ඉතින් ස්වාමින් වහන්සේ මට ওই විස්තරය කියා දෙනවා නම් මම කොච්චර දුර වුණත් ස්වාමින් වහන්සේ සමීපයට එනවා ওই කාරණේ විස්තරය දැනගන්න. ඒ නිසා ස්වාමින් වහන්සේ මට ওই කියාපු වචනේ තෝරලා දෙන්න කියලා ආරාධනා කර හිටියා. සාරිපුත්‍ර ස්වාමින් වහන්සේත් වදාලා හොඳයි ගෘහපති හොඳට අහන්න හොඳට මෙනෙහි කරන්න කියලා. එහෙමයි ස්වාමීනි කියලා මෙතුමාත් බනහඬ සූදානම් වුණා. ඊළඟට ඔන්න සාරිපුත්‍ර මහ රහතන් වහන්සේ විස්තර කරනවා කතංච ගහපති ආතුර කායෝචේව හෝති ආතුර චිත්තෝච. ගෘහපතිය කායයි හිතයි දෙකම ලෙඩ වෙන්නේ කොහොමද? ගෘහපතිය මේ ලෝකේ ධර්මයේ පිළිබඳ අහලා අවබෝධයක් නැති අශ්‍රතවත් පෘථග්ජනයා ඉන්නවා. හරිය ඒ ධර්මය අවබෝධ නොකළ පුහුදුන් ජනය අන්දබාල පුහුදුන් ජනයා බුද්ධාදී ආර්යයන් වහන්සේලා දැකලා හමු වෙලා නැහැ. ආරි ධර්මයේහි හික්මිලා නැහැ. ආරි ධර්මයට අනුව සංවර වෙලා නැහැ. සත්පුරුෂයන් බුද්ධාදී සත්පුරුෂයන් වහන්සේලාගේ දර්ශනයටපත් වෙලා නැහැ. ඒ සත්පුරුෂ ධර්මයේහි දක්ෂ නැහැ. සත්පුරුෂ ධර්මයේහි හික්මිලා නැහැ. හරිය එතකොට අන්න එහෙම කෙනා තමයි මේ දේශනාවෙහි අන්දබාල පෘථග්ජනය හැටියට දක්වන්නේ. කියන්නේ බුදුරජාණන් වහන්සේව හඳුනන්නේ රූපකයින් දැකලා නැහැ කියන එකම නෙමෙයි. මෙතන අදහස බුදුරජාණන් වහන්සේ කවුද කියලා හඳුනන්නේ මේතනත්ත. හරිය දැන් භාගතුන් වහන්සේගේ රූපකය දැක්කත් වැඩක් නැහැනේ. ධර්මීය තුලින් බුදුරජාණන් වහන්සේව දකින්න නැත්තන්නේ. දැන් දේවදත්ත තෙරුන් හිටියා බුදුරජාණන් වහන්සේගේ ගිහි කාලේ ඥාති පැවිදි වෙලා ශ්‍රාවකේ. නමුත් ඉතින් කොච්චර විරුද්ධකම් කරාද බුදුරජාණන් වහන්සේගේ ඇඟේ හැකුණත් වැඩක් තියෙනවා යැයි භාගතුන් වහන්සේ කවුදයි කියලා හඳුනන්න නැතුවනේ. ආ මේ වගේ බුදුරජාණන් වහන්සේ කවුදයි කියලා දැකලා නැහැ. භාගතුන් වහන්සේගේ ධර්මයේහි දක්ෂ නැහැ. ඒ ධර්මය අනුව හික්මිලා නැහැ. කවුද? අන්දබාල පුතග්ජනයා. අන්දබාල පුතග්ජනයා කියලා කියන්නේ මේ ජීවිතය ගැන ධර්මය ගැන කිසිවක් නොදන්න අවබෝධයක් නැති සාමාන්‍ය ජනයා කියන එකයි. ඒ කියන්නේ සතර අපාය උරුම කරගත්ත සතර අපාය නිවස කරගත්ත ධර්මය අවබෝධන කළා වූ ජනයා. ඉතින් එහෙම කෙනා ගැන භාගතුන් වහන්සේ මේ සාරිපුත්ත මහ රහතන් වහන්සේ සඳහන් කරනවා ඒ වගේ අන්දබාල පුතක් ජනයා රූපං අත්තෝ සමනුපාස්සති. මේ සතර මහා ධාතුන්ගෙන් හැදිච්ච රූපකය ආත්මේ කියලා දකිනවා. හරිය ආත්මය කියලා කියන්නේ තමාය කියලා සත්වයේක පුද්ගලයේක කියලා වෙන් කරලා ගන්න පුළුවන් දෙයට තමයි ආත්මය කියලා කියන්නේ. අනිත් දේවල් වලින් අනිත් පුද්ගලයන්ගෙන් වෙන් කරලා කෙනෙක් හිතනවා මේක මගේ ආත්මය. මේ තමයි මම. මේ සත්වයා මේ පුද්ගලයා තමයි ආත්මය කියලා වෙන් කරලා දකිනවා. හරිය එතකොට මේ කෙස් ලොම් නිය දත් සම්මාස්නහර ඇට ඇට මිදුළු වහු ගඩු ආදී ත්‍රිස් කුණුකයන්ගෙන් යුක්තව හැදිච්ච සතර මහා ධාතුන්ගේ පඨවි ආපෝ තේජෝ වායෝ කියන සතර මහා ධාතුන්ගෙන් හැදිච්ච රූපකය තමයි මේ අන්දබාල පුතග්ජනය ආත්මය කියලා දකින්නේ. එහෙමත් නැත්නම් යා හිතනවා ආත්මය රූපේ නියුක්ත එකක්. තන් ආත්මය තුළ රූපේ තියෙනවා. නැත්නම් රූපේ තුළ ආත්මය තියෙනවා කියලා සලකනවා. හරිය ඉතින් මේ ආත්ම දෘෂ්ටිය කෙනෙක් තුළ ඇති වෙන ආකාර ගැනයි කිව්වේ. මේවා ඇත්තට තියෙන ඒවා නෙමෙයි කේක් කනාගේ හිතේ තියෙන දේවල්. හරිය. ඉතින් එහෙම කෙනා මේ රූපය මමයි මේ රූපය මගේයි කියලා ඒ මමත්වයෙන් යට වෙනවා. මම මේ රූපය මමයි මේ රූපය මගේයි කියලා සලකනකොට මමයි කියලා සලකන මේ රූපය වෙනස් වෙච්චාම හිතත් වෙනස් වෙනවා. ඒ රූපය වෙනස් වෙච්චාම මේ තැනත්තාට හැඳින් වැළපී ශෝක දුක් දුම්නා සට ගන්නවා. හරිය. දැන් උදාහරණයක් හැටියට දැන් මෙතනින් ඔක්කොටම මේ අංග ප්‍රත්‍යංග සම්පූර්ණව තියෙනවනේ. අත්පා කකුල් ආදී නේද? දැන් මට එහෙම දකින්න ලැබුණ එක මෑණි කෙනේ කුරී දෙකෙන් අත් දෙක නැහැ. හරිය. මොකද වෙලා තියෙන්නේ? මේ අම්මා උළුමෝලකදයි කොහෙද වැඩ කරලා. අතින් කැමපෑයෙන් පස්සේ ස්විච් එක දැම්මහම මෙයා වැඩ කරන්න අර පටිය දුවන මැෂින් එක ළඟට ගිහාම ඇඳගෙන හිටපු චීත්‍ය අහුවෙලා මැෂින් එකේ පටියට. මෙයා කාන්තාවක් නෙවෙයි ලැජ්ජ හිතෙනවානේ ඇඳුම ගැලවි ගිහාම. මෙයා කරපැඩේ ටග් ගාලා අර මේ මේ පටියට ඇදෙන රෙද්දා දින්න අත් දෙක දැම්මා. දැම්මහම ගිහින් අත් දෙක හිරුණා මැෂින් එකේ. ඉතින් ඒ වෙලාවේ අර මැෂින් ඔපරේටර්ට ළඟ ඉඳලා නැහැ. එයාටත් මේක නිවා ගන්න උනේත් නැහැ. අත් දෙක හිර වෙච්චාම ඉබේම මැෂින් එක නතර වුණා. ඊට පස්සේ දැන් ඒ වෙනකොට මෙයාට සලන්තෙත් දාලා ඉස්පිරිතාලෙ ගෙනිච්චා. ඉතින් මේ උළුමෝද මැෂින් එක කියන්නේ අර මැටි දුවන මැෂින් එකනේ. මේ අත් දෙක මෙතනට වෙනකම් අහුවෙලා ඉතින් යට ඔක්කොම මැටි වගේ වෙලා වන්දියන්නේ නැහැ ඉතින්. ඉතින් සමහර ඒවා ඉතින් කර්ම විපාක වශයෙන් වෙන දේවල්. අනුන්ගේ අත්පා කපලා අපි ඉතින් දැන් අනේ අපොයි කියන සමහරට ඒ මිනිස්සුන්ගේ සත්තුන්ගේ අත්පා කපලා එහෙම කරපු අය නැතුව නිකන් වෙන අපටත් වෙන්න එපායි එහෙමනම් නේද? ඉතින් අපටත් නොවේ කියන්නත් බෑ. අපි දන්නේ නැහැ ඉස්සරහටමක් වෙයිදයි කියලා නේද? ඉතින් දැන් බලන්න හිතන්න එයා මේ කය තමාගේ ආත්මයයි කියලා හිතාගෙන හිටියා නම් අත් දෙක නැති වුණාන් පස්සේ කොච්චර හිත වේදනාවක් ඇති වෙනවද කියලා ඈ ඒ මමත්වේ නිසා. ඇයිද ඊට පස්සේ ඇඳුමක් පැළඳුමක් ඇඳ ගන්න බෑ? ළමෙක් ළඟ ඉන්න එපා ඇඳුමක්වත් ඇඳ ගන්න. ඈ ගැටිගලිය ඇසිගලිය ගියත් Tamante අවශ්‍ය විදිහට ඒක කටයුතු කර ගන්න අමාරුයි. වතුර ටිකක් බොන්න බෑ. හිතන්නේ ඒක මොන තරම් දුකක්ද කියලා අහක් කියලා. ඇයිද ඉන්නේ ළඟ පාද කවුරුත් නැත්තම් වතුර ටිකක් බොන්නේ කොහොමද? මේ බටයක් දාලා ඉතින් මොකක් හරි ජෝගුවක් ළඟ තියාගන්න වෙන බටයක් දාලා ළඟ කවුරුවත් නැත්නම් ඉතින් ඔය බටෙන් වතුරල බොන්න. ඉතින් ඒ පොඩි ළමයි දෙතුන් දෙනෙක් හිටියේ කාලේ. ඉතින් ඒ ළමයි ඉස්කෝලේ යනවා. ඒ මිනිස් ඒ කාන්තාවගේ ස්වාමියාත් කුලී වැඩ කරලා හැම බොහොම දුප්පත් අහිංසක පවුලක්. ඉතින් මේ ඊට පස්සේ අපිත් ගිය උපකාරයක් කරන්න හැකිද ඒ බලන්න අත් දෙකක් දාලවත් දෙන්න. ඊපස්සේ ඉතින් අර මෙහෙම උරහිස්සටම නැහැනේ අත් දෙක. අත් දාලා වැඩකුත් නැහැ. කියන්නේ වැඩක් කරන්න බෑ. අත් දෙක නිකන් අර බරක් එල්ලගෙන ඉන්න එක විතරයි. ඉතින් යන්නේ ඒ වගේ. දැන් තමන්ගේ කියලා මේ රූපය සැලකුවොත් තමන්ගේ ආත්මය කියලා සැලකන මේ රූපය වෙනස් වෙනකොට මොකද වෙන්නේ? ඈ මොකද වෙන්නේ? ආන දුක හිතෙනවා. හරිය? දැන් අපිට වෙලා තියෙන්නේ අපි මේ තමන්ගේ රූපය විතරක් නෙමෙයි අනුන්ගේ රූපත් තමන්ගේ කරගෙන ඉන්නවා. ද නැද්ද? ඈ? ද සමහරක් අය ඒක හරි. සමහරක් අය එහෙම තමයි. හරිද? ඉතින් ඒකෙන් තමයි අනුන් මැරිච්චහමත් අඬන්නේ වැළපෙන්නේ නේද? අනේ අපි අම්මා අපි ඔදාලා යන්න දෙන්න බෑ කියලා පෙට්ටි එල්ලෙනෝ නේද? ඈ එතකොට ඒ වගේ අඬන්නේ වැළපෙන්නේ මොකද? අර අනුන්ගේ රූපත් තමන්ගේ කරගෙන. හරිද? ඉතින් දැන් භාගිතුන් වහන්සේ දේශනා කරන්නේ තමන්ගේ රූපේවත් තමන්ගේ කියලා සලකන එක හොඳ නැහැ. ඉතින් තමන්ගේ රූපේවත් තමන්ගේ කියලා සලකන එක හොඳ නැත්නම් අනුන්ගේ රූප තමන්ගේ කියලා සලකන එක හොඳද? ආ දැන් අම්මා මැරිලා ගිහිල්ලා ඊට පස්සේ අර කුණ තියාගෙන කියන අනේ අපි අම්මා ආදාල යන්න එපා කියලා එල්ලෙන්නේ නැද්ද? හොඳයි පෙට්ටි කියලා. එල්ලෙනා ඉන්නවනේ. ආ ඉතින් ආන්නේ වගේ. හරිය. ඉතින් අර කුණත් කොච්චර හරි අල්ලගෙන. ඒ වගේ. එතකොට මොකද වෙන්නේ? එහෙම මේ රූපය ආත්ම වශයෙන් තමන් කියලා මමයි කියලා වරදවාගත් කෙනාට රූපේ වෙනස් වෙනකොට හඬන්න වෙලපෙන්න ශෝක කරන්න සිද්ධ වෙනවා. ඉතින් අපිට දැන් මල ගෙදරකට ගිහාම පාසිකුල් අවස්ථාවකට වගේ ගිහාම ඒ ගෙදර මේ අඬන සද්දෙන් තීරුම් ගත්ත හැකි කී දෙනෙක් ධර්මයේ පිහිටා ඉන්නවද? කී දෙනෙක් ධර්මයේ පිහිටා නැන්ද කියලා. ඉතින් ධර්මයේ පිහිටියානම් අඬන්න වෙලපෙන්න පුළුවන්ද? බැයි. ඒ වුණාට මේ බෞද්ධයම සලකනවා ඇඬුවේ නැත්තම් මේක අඩුවක් කියලා. නේද? අර බලන්න යන අය කියනවා බලන්න අම්මා නැති වුණා මුන්ට වගක්වත් නැ එකෙක්වත් ඇඬුවද? නේද? මුන් අම්මට සලකලා නැහැ ඉන්නකම් කියලා ඔක ගමේ මීට පස්සේ පතුරවන මේ ඉතින් අනික් අය කියනවා අම්මා මැරිලාවත් ඇඬුවේ නැහැ කියනවා නේද? අපෝ උන් ඔහොම තමයි අම්මට සලකුවේ නැහැ කියලා ඔන්න කැතන තැන එකක් කී කියලා. ඉතින් අපි හිතන්න ඕනේ ඒකයි. දැන් අම්මා වුණත් හිටියා ජීවත් වුණා. අර ඒ ස්කන්ධත් අනිත්‍යයි දුක්ඛයි අනාත්මයි. ඉතින් කරන්න දෙයක් නැහැ. ඒක අපට වළක්වන්න දෙයක් නැහැ. අපි ඇඬුවයි වැළපුණයි කියලා අම්මව පණ බේර ගන්න පුළුවන් කමකුත් නැහැ. අම්මා විතරක් නෙවෙයි තාත්තා දරුවෝ වෙන කවුරු වුණත් එහෙමම තමයි. තේරුණාද? ඉතින් අපි කොච්චර බණ ඇහුවත් ඒ වෙලාවට ඔය ඩින්ග අමතක වෙනවා ගොඩක් දෙනුට. ඒකයි මට මේ සමහරව අදා ගන්න බැන්නේ මේ හොඳට බණ අහනයි. හරිද? කවුරු හරි මැරිච්චාම තමයි කොච්චර හොඳට බණ ඇහුවද නැද්ද කියන එක බලා ගන්න පුළුවන් වෙන්නේ. හරිද? ඉතින් එතකොට පේනවා මේගොල්ලෝ කොයි පැත්ත බලාගෙනද බණ ඇහලා තියෙන්නේ කියලා. හොඳයි නැද්ද මෙයාට එහෙම හිතෙන්නේ නැද්ද? ආ මේක තමයි. තේරෙනවා. ඉතින් අපි මේ වෙලාවට සීකරන්න ඕනේ මේ සියලු සංස්කාර ධර්ම අනිත්‍යයි දුක්ඛයි අනාත්මයි කියලා. ඉතින් සමහරවල්ලාට මේක මේ ගිහි පින්වතුන් නම් තව සමස්කත් නැහැ කියමුකෝ. හරි. මේ සමහරවල්ලාට හාමුදුරුවරු අතරත් ඉතින් පැවිදි ශ්‍රාවකයන් වහන්සේලා අතරත් මට දකින්න ලැබිලා තියෙනවා වගේ අඩුපාඩු. එක්තරා මේ තාම වටිනා ධර්ම ග්‍රන්ථ සම්භාරය කියපු අතිපූජනීය මහානායක ස්වාමීන් වහන්සේ නමක් අපවත් වෙච්ච වෙලාවේ ඒ ස්වාමින් වහන්සේගේ උපස්ථායක ස්වාමින් වහන්සේ ගිහිල්ලා මම දැක්ක එකේ ඒ වීඩියෝ පාටියක් බලනකොට ඒ උපස්ථායක ස්වාමින් වහන්සේ ගිහිල්ලා අර දේහේ මූණ ඉබිනවා. හරි මම කල්පනා කළා අනේ දෙයියනේ මෙච්චර මේ ගැඹුරු දහම් ලියපු ස්වාමින් වහන්සේ ළඟ ආවතේව කරපු උපස්ථායක හාමුදුරන්ගේ හිතට අර බණපදයක්වත් ගිහිල්ලා නැහැ නේද? නැත්තම් අර කුණ ඒකට ගෞරව කරන එක හරි. සමහරට ඒ ස්වාමින් වහන්සේ මාර්ගඵල ලාභී උතුමක් වහන්සේ නමක් වෙන්නත් පුළුවන්. ඉතින් අපි වඳින්න පුදන්න ගරු බුහුමන් කරන එක හරි. නමුත් අර කුණේ මූණ ගිහින් ඉන්නවා මට ඒක නිකන් මොකද්ද මේ හාමුදුරුවෝ ළඟ ඉඳලා කරපු උපස්ථානේ වැඩක් තියනවා යැයි කියලා. නැද්ද හොඳයි? හරිද වැරදිද කියන්න. ඒක තමයි. එතකොට ඒ ස්වාමින් වහන්සේ ආදර්ශවත් වෙන්න එපැයි. අනික් අයටත් නේ දායකයෝ කී දෙනෙක් බලාගෙන ඉන්නවා දැන් ඔක. එතකොට උන්වහන්සේ ආදර්ශවත් වෙන්න එපාය. ඉතින් මේ කුණ ගෙනියන්නේ මොකටද? අඩුම ගානේ මහානායක ස්වාමීන් වහන්සේවත් තම දොයිතුවකටවත් ගණන් ගන්න නැතු උන්වහන්සේකව සංකටිතු කරන හැටි කල් වෙලා ඇතුව කියලා තිබුණා. අඩුම ගානේ කොඩියක්වත් දාන්න ඕන නැතේ කියලා. ඉතින් අන්න ඒ වගේ. ඉතින් අවබෝධයක් තියෙන උතුමන් වහන්සේ දන්නවා මේ කුණ එළියට දාන්න මේක සැරසිලි කොඩි වැල් අරම මේව ගලාට වැඩක් නැහැ කියලා. හරිද? ඉතින් අන්ධබාල පුතා ඥානව තමයි ඕක. ඉතින් අර මොකද කියන්නේ? මගුල් පෝරුව වාගේ මල් දැල්ලෙල්ලනවා, ලයිට් දානවා, වීඩියෝ කරනවා. ද වීඩියෝ එකටත් අඬන්න ඉපේ නැත්නම් ඒකත් හොඳ නෑ. ආයි පස්සේ බලනකොට ඇඬුවේ නැහැ කියලා කනොත් එහෙම. ඉතින් මේවා මේ මලකුණක් එළියට දාගන්න එක නාඩගමක් කරගෙන. ඒ පැත්තෙන් මම මේ හිතන්නේ මොකද කියන්නේ? මේ මුස්ලිම් මිනිස්සු ආදර්ශවත්. ඇයි මේ මිනිස්සුන්ට ওই කිසිම කරදරයක් නැහැ. අර කූඩේගෙන ආව කූඩේට දැම්ම පැය 24න් ඔක්කොම කටයුතු අවසන් කළා. හරිද? නමුත් මේ බුද්ධ ශ්‍රාවකයෝ කියා ගන්න අපේ මගුගේ මලකේවල් බලන්න ඕනේ මගුගේවල් වාගේනේ. හැලී තියාගෙන උයනවා ටෙන් ගහනවා ඒ ඊට පස්සේ තව එක යටින් බూరు පොළවල් තියා ගන්නයි බూరు පොළවල් තියා ගන්නවා නේද? හරි වැඩි. මේකයි. ඉතින් මේ රටේ ලෝකෙ කෙරෙන දේ නෙමෙයි අපි බලන්න ඕනේ. බුදුරජාණන් වහන්සේගේ ශ්‍රාවකයන් හැටියට අපි මොකද්ද කරන්න ඕනේ කියලා මිනිස්සු දොස් කියා කියයි මේ දවසක්වත් තියාගත්තේ නැහනේ බලන්නකො ඉක්මනට යටදැම් කළානේ. දවස් දෙකක්වත් තියාගත්තා නම් මොකද අපිට ওই බూరు ටිකක්වත් ගහන්න කියලා කට්ටිය කියයි. මේ නමුත් ඒක නෙමෙයි අපි කරන්න ඕන. අපි බලන්න ඕන ඥානාන්විතව අවබෝධයෙන් බුදුරජාණන් වහන්සේගේ ශ්‍රාවකයෙක් හැටියට අපේ මේ කුණ මරණයෙන් පස්සේ ඉක්පම් හැකි ඉක්මනින් ඉවත් කරන්නේ කොහොමද? අනිත් මිනිසුන්ටත් කරදරයක් නේ කුණ ගොඩක් ගේ මැද්දේ තියාගෙන ඉන්නකොට. හරිය. එතකොට තමනුත් දැනගන්න ඕන තින් දුර බැහැර ඥාතින් ඉන්නවා නම් සමහර ලාවට තින් වැඩි කාලයක් තියන්න වෙයි. ඇති එහෙම නැත්තම් හැකි ඉක්මනින් මේ කටයුතු අවසන් කරලා ඊළඟට මේ ඥාතිවරයා වෙනුවෙන් කරන්න තියෙන පින්කම් සඳහා තමයි අපි සූදානම් වෙන්න ඕනේ. ඊළඟට ඉතින් බණ කියවන දාන දෙන ඒ කටේ සදා අපි හොඳින් සූදානම් වෙනවා. ඒවත් ඉතින් අර්ථවත් සිද්ධ කරනවා. යන්න එහෙම කල්පනා කරගන්න ඕනේ. ඊළඟට සාරිපුත්ත මහ රහතන් වහන්සේ පැහැදිලි කරනවා රූපේ වගේම කෙනෙක් වේදනා හිතේ ඇතිවන සැප දුක් උපේක්ෂා වේදනා තමයි තමාගේ තමන්ගේ ආත්මයයි මමයි මගේ කියලා වරදවා සකලකන්න පුළුවන්. ඉතින් එහෙම සලකන කෙනාට තමන්ගේ සැප දුක් උපේක්ෂා වේදනා වෙනස් වෙනකොට මොකද වෙන්නේ? අන්න යාගේ හිත ලෙඩ වෙනවා. හැඳින් වැළපීම් දුක් දොම්නස් ඇති වෙනවා. ඊළඟට සංඥා කියලා කියන්නේ හැඳිනීම. කෙනෙක් හැඳිනීම සංඥාව ආත්මයයි කියලා වරදවා ගන්න පුළුවන්. ඒ සංඥාව ආත්මයයි කියලා මමයි කියලා මගේ කියලා වරදවාගත්තු කෙනාට සංඥා වෙනස් වෙනකොට හිත වෙනස් වෙනවා. ඔන්න දුක් දොම්නස් හට ගන්නවා. සංඛාරයතතෝ සමුපස්සති. සමහර කෙනෙක් වේදනා සංඥා දෙක හැර හිතේ පහළ වෙන සෙසු චෛතසික ධර්ම සංස්කාර ආත්මයයි කියලා තමා කියලා වරදවා දකිනවා. මමයි කියලා මගේ කියලා සලකනවා. ඉතින් එහෙම සලකන කෙනාට ඒ හිතේ පහළ වෙන චේතනාදී සංස්කාර වෙනස් වෙච්චාම අන්න මොකද වෙන්නේ? හිත පෙරිල්ලා ගිහිල්ලා හැඬීම් වලටින් දුක් දොම්නස් හට ගන්නවා. එහෙමත් නැත්නම් කෙනෙක් විඥානීය හිත තමන්ගේ කියලා තමන්ගේ ආත්මය කියලා වරදවා ගන්නවා. විඥානීය ආත්මයයි කියලා මමයි කියලා මගේ කියලා වරදවාගත්තු කෙනාට ඒ සිත වෙනස් වෙනකොට මොකද වෙන්නේ? ආන්න හිතේ කම්පනයක් ඇති වෙනවා. හඬන්න, වැළපෙන්න, ශෝක කරන්න පටන් ගන්නවා නේ. දැන් ගොඩක් දෙනෙක් කැමති තමන්ගේ
දූ දරුවන් ස්වාමි භාර්යාවන් මව්පියන් ඥාතීන් හිතවතුන් තමන් වට කරගෙන ඉන්න තමයි කැමති. ඒගොල්ල වෙනස් වුණොත් එහෙම වෙන්නේ අර තමන්ගේ වේදනා සංඥා චේතනා සිතාදී වෙනස් වෙනවානේ. අන්න වෙනස් වෙනකොට තමන්ට දුක දුන්නස හට ගන්නවා. හරිය. එතන ඒක නිසා සාරිපුත්ත මහරහතන් වහන්සේ පැහැදිලි කළා මෙන්න මෙහෙම තමයි ගෘහපතිය කෙනෙක්ගේ ශරීරයත් ලෙඩ වෙලා හිතත් ලෙඩ වෙන්නේ. දැන් පැහැදිලිනේ නේද? ශරීරයත් ලෙඩ වෙලා හිතත් ලෙඩ වෙන්නේ කොහොමද? මේ තමන්ගේ ශරීරය හෝ නැත්තම් හිත හෝ වේදනා සංඥා චේතනා ආදී ධර්මයක් හෝ තමාය කියලා තමන්ගේ ආත්මය කියලා මමයේ මගේ කියලා ගත්තු කෙනාට ඒවා වෙනස් වෙනකොට මොකද වෙන්නේ? හිතේ දුක දුම්නස කනගාටුව හට ගන්නවා. එතකොට යාගේ කයත් ලෙඩයි හිතත් ලෙඩයි. හරිය. ඉතින් අපිට පින්වතුනි මේ රූපේ තියා හිතක්වත් තමන්ට ඕන විදිහට පවත්වන්න බෑනේ. ඒක අපිට පැහැදිලි. දැන් අපි කැමති හැම වෙලේම කුසල් දහමින් යුක්ත වෙන්න. නමුත් ඉතින් අපිට හැම කියලා බලාපොරොත්තු වෙන්න බෑ. අපි නුවණින් සලකන්නේ නැතුව සිහියෙන් තොරව කටයුතු කළොත් එහෙම කුසල් සිත් වෙනුවට මොනවද වෙන්නේ? අකුසල් සිත් පහළ වෙනවා. අන්න ඒකයි. හරිය. ඉතින් අන්න ඒ නිසා යම් කිසි කෙනෙක් මේ දේ තමන්ගේ ආත්මයයි, ඒ වගේම මේ දේ තමයි, මේ දේ තමමයි කියලා වරදවා ගත්තොත් අන්න එහෙම කෙනාට ඒ වරදවාගත් දේ වෙනස් වෙනකොට, මමත්වයෙන් ගත්ත දේ වෙනස් වෙනකොට හඬන්න වැළපෙන්න ශෝක කරන්න සිද්ධ වෙනවා. අන්න එතකොට දැන් අපිට පැහැදිලි ඇයි අපිට හඬන්න වැළපෙන්න ශෝක කරන්න සිද්ධ වෙන්නේ කියලා. අපේ හිතේ කොහේ කාරි කොතනක මේ දේ තමාය, තමන්ගේ මමය කියලා අල්ලාගත් දෙයක් තිබීම නිසා. ඉතින් දැන් ධර්මය අවබෝධන කළ කෙනෙකුට එකපාර මේ මමත්වය අයින් කරලා හිතන්න බෑ. මමත්වේ නැත්තේ රහතන් වහන්සේලාට පමණයි. ඉතින් අපි ටිකෙන් ටිකනේ මේක නැති කරන්නේ නේ. ක්‍රමයෙන් ක්‍රමයෙන් නැති කරන්නේ. ඉතින් ක්‍රමයෙන් ක්‍රමයෙන් නැති කරන්න නම් අපි 얘 ගැන නෝන යොදවා බලන්න ඕන. මේ රූපේ තමන්ගේ නොවෙන්නේ කොහොමද? වේදනා තමන්ගේ නොවෙන්නේ කොහොමද? සංඥා තමන්ගේ නොවෙන්නේ කොහොමද? චේතනාදී තමන්ගේ නොවෙන්නේ කොහොමද? සිත තමන්ගේ නොවෙන්නේ කොහොමද කියලා අපි බලන්න ඕන. නැ රූපේ තමන්ගේ නොවෙන්නේ කොහොමද? ඈ රූපේ තමන්ගෙන වෙන්නේ කොහොමද? ඈ මට ඇහෙන්නේ නැහැ. මරුණාම ඔව් ඒක එකක්. තව තමන්ගෙන ඉතින් වෙනස් නොවී තියෙන්න ඕන. තමන්ට ඕන විදිහට පවත්වන්න පුළුවන් වෙන්න ඕන. තමන්ගෙන මේක මැරිච්චහම අරන් යන්න එපා දෙන්නේ. ඔක දාලා යන්න නේද? තමන්ගෙන ඔක අරන් යන්න එපාය. ඉතින් එහෙම තමන්ගේ නොවන හින්දානේ ඒක දාලා යන්න කුණනේ. ආ මේකෙම තේරුම් ගන්න ඕන මේ කය ආත්මයක් නොවේ, තමන්ගේ දෙයක් නොවේ, හේතුඵල ධමින් හටගත් දෙයක් කියලා. ඉතින් ජීවතුන් අතර ඉන්න කාලය තුලත් මේ කය තමන්ට ඕන විදිහට පවත්වන්න බැරි නම් මේක තමන්ගේ නොවේ, හේතුඵල ධමින් හටගත් දෙයක්. අන්න එහෙම දකින්න. හරිය. ඉතින් ඒ වගේම තමයි මේ චිත්ත පරම්පරාවත් තමන්ගේ නොවේ, හේතුඵල වශයෙන් හටගෙන පැවතිලා නැති වෙලා යන එක. ඉතින් අර කය තමන්ගේ නොවේ කියන එක දකින්න එක ටිකක් ලේසි. මරිච්චාම හරි මේක ගෙනියන්නේ නැහැ නේද කියලා හිතුවාම තේරෙනවා ඇත්ත තමයි මේක එහෙනම් තමන්ගේ වෙන්නේ කොහොමද කියලා. නමුත් නිරන්තරයෙන්ම ඇතිව නැතිව යන සිත් පරම්පරාව තමන්ගේ නොවේ කියලා දකින එක බොහොම අමාරුයි. ඒක නිසා තමයි අපි හැමදෙනාම මේ සංසාරයෙන් ගොඩේම අමාරු. දැන් අපි මේ පාසික මහත්මා ආරාධනා කළා සංසාරයෙන් ගොඩේන්න විදිහට කරුණු කාරණා පැහැදිලි කරලා දෙන්න කියලා. හරිද? ඉතින් ඕනවතන තමයි හිර වෙන දැන. මොකද්ද මේ කය නම් තමන්ගේ නොවේ කියලා කර්ම කාරණා තේරෙන කෙනෙකුට හිතා ගන්න පුළුවන්. නමුත් සිත තමන්ගේ නොවේ කියලා දකින එක බොහොම අමාරුයි. මොකද ඒකට හේතුව මේ හිත ඇවිල්ලා හැට පේන දෙයක් නෙමෙයිනේ. තියෙන බව දැනගන්නත් පුළුවන් වෙන්නේ නුවණින් සලකන කෙනාටනේ. හරිය. ඉතින් මේ හිත ඇතිව නැතිව යන ධර්මතාවක්, හිත අනිත්‍යයි, හිත දුක්ඛයි, හිත අනාත්මයි කියලා දකින එක බොහොම තියුණු නුවණකින්ම කරන්න ඕනේ. හරිය. ඒකට හොඳට ධර්ම ශ්‍රවණය කරමින් සමත විදර්ශනා භාවනා වඩන්න ඕන. ඉතින් ඒක දකින්න මේ හිත හරියට අර කුළුමීමෙක් හික්මව ගන්නවා වගේ හික්මව ගන්නවා. කුළුමීමෙක් කොහමද හික්මවන්නේ? අහලවත් නැද්ද එහෙම? දැන් කුළුමීමොත් නැහනේ. වැඩි නෑ දකින්න. ඇයි මීමෙක් හිටියොත් ඒ කවල එහාගෙන ගිහිල්ලා බහොදට මස් කඩේට දියලා. ඒ හින්දා මිනිස්සු බයයි මීමෝ තියාගන්න. ඒ උස්සගෙන යන්න. ඈ කොහොමද ඉක්මවන්නේ? ආ, හරි. කැලෙන් අල්ල ගන්න කුළුණීමා මොකද කරන්නේ? කඹේකින් බැඳගෙන ඇවිල්ලා ශක්තිමත් කණුවක ගැට ගැට ගහනවා. ඉස්සෙල්ලා ටිකක් ලණුව දිගට බඳිනවා. ඊට පස්සේ දිනපතා දිනපතා ලණුව ඩිංග ඩිංග කොට කරනවා. කොට කරලා දෙන ආහාර ප්‍රමාණයත් අඩු කරනවා. ආන්න එතකොට කුළුණීමගේ බලය අඩු වෙනවා. ආන්න ඊට පස්සේ ඉතින් බැඳලා කරලා නාස් ලණු දාලා තමන්ට ඕන විදිහට පාලනය කරන්න හදා ගන්නවා. යන්න ඒ වගේ කුළුමීමේක් දමනය කරන්න වාගේ තමන්ගේ සිතක් දමනය කරගන්න නම් එතකොට තමයි මේ සිතේ ස්වභාවයත් තමන්ට දකින්න පුළුවන් වෙන්නේ. එඳන් අර නොහික් මොන කුළුමීම වාගේ තමයි දමනය නොකල සිත. සිත දමනය කරන්නේ කොහොමද? ඉතින් නුවණැති ශ්‍රාවකයා සතර සතිපට්ඨානය නැමැති රැහැණින් අර කුළුමනේ නොහික් මොන කුළුමීමව බැඳ ගන්නවා. බැඳගෙන මොකද කරන්නේ? ඉස්සෙල්ලා ටිකක් ඈතින් තියන්නේ. හරි, ඒ වගේ ඉස්සෙල්ලා ඔන්න භාවනා කරන එක ටිකක් අඩුයි. පස්සේ මොකද කරන්නේ? අර ලණුව කොට කර කර ලණුව කොට කර කර මෙයාව කණුව ළඟට ගන්නවා. ආන් මේ වගේ හිතත් අර සතර සතිපට්ඨානයෙන් බැඳගෙන ධර්මයේ නැමැති කණුවට ටික ටික ලං කර ගන්න ඕනේ. අන්න එහෙම ලං කර ගන්නකොට ලං කර ගන්නකොට මෙයාට දැන් කෑම ලැබෙන්නේ නැහැ. මොනවද දඟලන්න ලැබෙන කෑම? හිතට ලැබෙන කෑම තමයි පංච නීවරණ කියලා කියන්නේ. කාමච්ඡන්ද, ප්‍රියමනාප, රූප, ශබ්ද, ගන්ධ, රස, ස්පර්ශයන්ට තියෙන ආශාව, ව්‍යාපාද තරහව, තීන මිද්ද නිදිමත, උද්ධච්ච කුච්ච නොසන්සුන්කම, විචිකිච්ඡා සැකය. මෙන්න මේවයින් තමයි හිත තව තවත් නොහික්මුණු තත්ත්වයට සැඩ බවට පත් වෙන. අන්න ඒවා දින එක අඩු කරන්න ඕන. ඒකට තමයි අපි සමත භාවනාව වඩන්නේ. අර නීවරණ දින එක අඩු කරන්න. හරිය. ආන් එතකොට මේක එන්න එන්න මෙල්ල වෙනවා. ඊට පස්සේ මොකද කරන්නේ? අනනාස් ලණුවක් විදලා තමන්ට ඕන විදිහට තාලෙට හුරු පුරුදු කර ගන්නවා. ඉතින් අන්න ඒ එතකොට මොකද? සමත භාවනාවෙන් මෙල්ල කරගත්තු සිත විදර්ශනා භාවනාවටත් යොමු කරගෙන අනිත්‍ය දුක්ඛ අනාත්ම කියන මේ ත්‍රිලක්ෂණය දකිනකොට මේ සිතත් තමන්ගේ නෙවෙයි, සිතත් මම නෙවෙයි, මගේ නෙවෙයි, මගේ ආත්මේ නෙවෙයි කියලා ඇති හැටියෙම දැක ගන්න ලැබෙනවා. ආන් මේ විදිහට තමයි මේ කය වගේම හිතත් අනිත්‍ය වාසේ තමාගේ නෝන වාසේ දකින්න පුළුවන් වෙන්නේ. ඊළඟට සාරිපුත්ත මහ රහතන් වහන්සේ පැහැදිලි කළා, ගෘහපතිතුමනි, කොහොමද කය ලෙඩ වුණත් හිත ලෙඩ කරනවගෙන ඉන්නේ? ඔන්න මෙහිදී ධර්මයේ පොතට අහපු බුද්ධ ආදී ආර්යයන් වහන්සේලා දැකලා ඒ ධර්මයේ දක්ෂය, ධර්මයේ හික්මුණු බුද්ධ ආදී සත්පුරුෂයන් වහන්සේලා දැකලා ඒ සත්පුරුෂ ධර්මයේ හික්මුණු, ඒ සත්පුරුෂ ධර්මයේ ධර්මෙහි දක්ෂ නුවණැති ආර්ය ශ්‍රාවකයා මෙන්න මේ විදිහට නුවණින් සලකනවා. ඒ කොහොමද? දැන් එයා ඒ ආර්ය ශ්‍රාවකයා මේ ශාරීරිය දිහා බලන්නේ මේ කය තමයි නැත්නම් ආත්මය කියලා නෙමෙයි. කොහොමද බලන්නේ? කොහොමද බලන්නේ? මේ කය තමයි කියලා බලන්නේ නැත්නම් නුවණැති ආර්ය ශ්‍රාවකයා කය දිහා බලන්නේ කොහොමද? නෑ. කය ආත්මේ නෙමෙයි නම් තමා නෙමෙයි නම් කය මොකක් කියලා දුදකේ? මොකක්ද? අනිත්‍යයි. ඔවා හරි. එහෙම හරි. කය අනිත්‍යයි. කය මොනවෙන්ද හැදිලා තියෙන්නේ? අන්න හරියන්නේ. මේ කය කියලා කියන්නේ පඨවි ආපෝ තේජෝ ආයෝ කියන සතර මහා ධාතුන්ගේ ගොඩක්. දැන් අපිට ඔය මේ පන්සල් වත්තේ ඇති සමාල්ලාවට gadol godowal gal godowal සාමාන්‍යයෙන් gadol godowal gal godowal නැති පන්සල් වතු අඩුයි. මොනවා හරි හදනවාමනේ. අපි ආරන්නේත් එහෙම තමයි. මොනවා හරි හදනවා හැමදාම gal godowal gadol godowal දකින්න තියෙනවා. ඉතින් එතකොට gal godak gadol godak දැක්කහම අපිට මේක තමයි කියලා හිතනවද? නෑනේ. මොනවද හිතේ? මේක gal godak. මේක gadol godak. මේක වැලි godak. හරිය? ආන්නේ වගේ තමයි. නුවණැති ආර්ය ශ්‍රාවකයා දන්නවා මේ කය ඇවිල්ලා සතර මහා ධාතු ගොඩක්. තමන්ගේ කය වුණත් අනුන්ගේ කය වුණත් එතකොට ඒ ශ්‍රාවකයාට පේන්නේ කොහොමද? මේක කොහොමද පේන්නේ? ඈ මේ දැන් කියා දුන්නා. ඈ ඇහුන්නේ? ඇහුන්නේ නැද්ද? ඇහුන්නේ නැත්නම් ඇහුන්නේ කියන්න ඕන. ඇයි දැන් මේ දැන් කියා දුන්නේ මේ කය ඇවිල්ලා සතර මහා ධාතු ගොඩක් කියලා? ආ නෑරි. ඇහුන්නේ නැත්නම් ඇහුන්නේ නැහැ කියන්න ඕන. මේ කය ඇවිල්ලා කොහම ගොඩක්ද? අන්න පඨවි ආපෝ තේජෝ වායෝ කියන සතර මහා ධාතුන්ගේ ගොඩක් කියලා දකිනවා. ඒ සතර මහා ධාතු ඇවිල්ලා හේතුඵල වශයෙන් හටගත්ත හේතුන්ගේ අභාවයෙන් නැති වෙලා යන එකක්. ඒ නිසා ඒ කය අනිත්‍ය වූ එකක්. අනිත්‍ය වූ කය දුකටයි තිය එකක්. ඒ දුකට අයත් කය මම නොවේ කියලා දකිනවා. හරිද? එහෙම දකින නොනැති ආර්ය ශ්‍රාවකයාට මේ කය පිළිබඳ ආත්ම අදහසක් ඇති වෙන්නේ නැහැ. ඒ කියන්නේ මේ කයේ ප්‍රාණකාරයෙක් ඉන්නවය, මේ ප්‍රාණකාරයා ඉවත් වෙලා යනවයි, ඔන්න අහසේ සැරිසරමින් හත් දවසක් ඉන්නවයි, ආයිම උපසකට එනවා, එහෙම කියන ආත්ම අදහසක් නැහැ. ඒක විල ආත්ම දෘෂ්ටිය නිසා තමයි ඔහොම කතන්දර කියන්නේ. අතින් ආත්ම අදහසක් නැතුව මේ ශ්‍රාවකයාට වැටහෙනවා මේ කය ඇවිල්ල සතර මහා ධාතු ගොඩක් අනිත්‍ය දුක්ඛ අනාත්ම පැවැත්මක් කියලා. එහෙම දකින ශ්‍රාවකයාට මේ රූපේ වෙනස් වෙනකොට මම වෙනස් වෙනවා, මගේ රූපේ වෙනස් වෙනවා කියලා එහෙම හිතෙනවද? නෑ. එහෙනම් කොහොමද හිතෙන්නේ? අනිත්‍ය වූම රූපේ වෙනස් වී යනවා කියලා තේරෙනවා. හරියට. ඉතින් අනිත්‍ය වූම රූපේ වෙනස් වී යනවා නම් එයා කලබල වෙනවද, හනනවද, වැළපෙනවද, ශෝක කරනවද? ශෝක කරන්න එයා කල්පනා කරන ඇත්ත තමයි. ඔන්න දැන් බුදුරජාණන් වහන්සේ කියාපු දේ මට අත්දැකීමෙන්ම වැටහෙන වෙලාව. භාගතුන් වහන්සේ මේ කය වෙනස් වෙනවා, ලෙඩ වෙනවා, දිරනවා, වයසට යනවා, මැරෙනවා යනාදී කිව්වේ වෙන දෙයකට නෙමෙයි, මෙන්න මේ සඳහායි කියලා අන්නේ ශ්‍රාවකයා ධර්මයේ දකිනවා. තේරුණේ? ඊළඟට ওই විදිහටම නුවණැති ආර්ය ශ්‍රාවකයා තමන් තුල හට ගන්න සැප දුක් උපේක්ෂා වේදනා ආත්මයයි කියලා එයා වරදවා දකින්නේ නැහැ. මේ වේදනා මමයේ කියලා, මගේ කියලා වරදවා දකින්නේ නැහැ. එහෙනම් කොහොමද දකින්නේ? ඒ ශ්‍රාවකයා දකිනවා සැප වේදනාවක් ඇති වෙන්නේ හේතුන් නිසා. දුක් වේදනාවක් ඇති වෙන්නේ හේතුන් නිසා. මදහත් වේදනාවක් ඇති වෙන්නේ හේතු නිසා. ඒ හේතු ස්ථිර දේද අස්ථිර දේද? අස්ථිර දේ. එහෙනම් අනිත්‍ය හේතු නිසා හටගන්න අනිත්‍ය වූ වේදනාව වෙනස් නොවි පවත්වා ගත හැකිද? වෙනස් නොවි පවත්වා ගන්න බෑ. එහෙනම් ඒකත් අනිත්‍යයි, දුක්ඛයි, අනාත්මයි කියලා නුවණින් දකිනවා. එහෙම නුවණින් දකිනකොට තමන්ගේ කායික වේවා, මානසික වේවා, යම්කිසි සැපක් හෝ දුකක් හෝ මධ්‍යස්ථ වේදනාවක් වෙනස් වෙනකොට ඒ ශ්‍රාවකයා කලබල වෙනවද, හඬනවද, වැළපෙනවද? නෑනේ. ආ මේකයි භාගතුන් වහන්සේ වදාළේ. සාරිපුත්‍ර ස්වාමීන් වහන්සේ පැහැදිලි කරනවා බුදුරජාණන් වහන්සේගේ වචනිය අනුව කය ලෙඩ වුණත් හිත ලෙඩ කරනවගෙන පවත්වා ගන්න ඔන්න ඔය ක්‍රමයට. ඔය විදිහටම තමන් තුළ පහළ වෙන හැඳිනීම් සංඥා, ඊළඟට ඒ සංඥා වේදනා දෙක හැර අනෙකුත් චෛතසික සියල්ල සංස්කාර, ඊළඟට සිත, මෙන්න මේ සියල්ලම නුවණැති ආර්ය ශ්‍රාවකයා දකිනවා මේ ඔක්කොම හේතු නිසා හටගෙන තියෙන්නේ. ඒ නිසා සංඥාවත් සංස්කාරාදියක්වත් හිතවත් මමත්වයෙන් ගන්න සුදුසු නැහැ. තමාය කියලා හෝ, තමන්ගේ ආත්මය කියලා හෝ, මමයි කියලා හෝ, මගේ කියලා හෝ ගන්න සුදුසු දේවල් නෙමෙයි. ඒ සෑම දෙයක්ම හේතුඵල ධමින් සකස් වෙච්ච දේ. ඒ හේතුඵල ධමින් සකස් වෙච්ච දේ හේතුන්ගේ වෙනස් වීමේ වෙනස් වෙලා යන එක තමයි ඒකේ ධර්මතාවය. ඉතින් අනිත්‍ය වෙලා යන සංඥාවත් සංස්කාරවත් සිතවත් එයා මමයි කියලා, මගේ කියලා අල්ල ගන්න යන්නේ නැහැ. එහෙම මමත්වයෙන් ගන්න එතකොට මොකද වෙන්නේ? ඒ සංඥා සංස්කාර විඥාන ආදී වෙනස් වුණා කියලා මේ තැනත්තා කලබල වෙනවද? හඬනවද? වැළපෙනවද? නැහනේ. ඔන්න බුදුරජාණන් වහන්සේ වදාළ ඔන්න ඔය විදිහයි ගෘහපතිය මේ සරියුත් මහරහතන් වහන්සේ පැහැදිලි කළා. ඔන්න ඔහොමයි ගෘහපතිය කය ලෙඩ වුණත් හිත ලෙඩ කරනවගෙන වාසය කරන්නේ කියලා. ඉතින් සාරිපුත්‍ර ස්වාමීන් වහන්සේ මේ විදිහට විස්තර කරාම අර නකුල පිටු ගෘහපතිතුමා සාරිපුත්‍ර මහරහතන් වහන්සේගේ මේ දේශනාවට බොහොම සන්තෝෂ වුණා කියලා සඳහන් වෙනවා. තේරුණා? යන්නේ ඒක නිසා දැන් අපිත් මේ ඉගෙනගත්තු කාරණා අපේ ජීවිතයට සම්බන්ධ කරගෙන නිරන්තරයෙන්ම තමන්ගේ මේ රූපකය, ඒ වගේම හිතට දැනෙන වේදනා, සංඥා, චේතනා, වගේ පහළ වෙන සිත් සියල්ල, ඒ සියල්ලම හේතුඵල ධමින් හටගත්ත දේ, අනිත්‍ය වූ දේ, දුකට අයත් දේ, තමාගේ නොවන දේ වශයෙන් දකින්න පුරුදු පුහුණු කරන්න ඕන. ඉතින් එහෙම පුරුදු පුහුණු නොකර කවදාවත් අපිට මේ සංසාරයෙන් ගැලවෙන්න පුළුවන් කමක් නැහැ. ඉතින් මේ කුසලයට නිර්වාණ සාන්ති මිසම හේතු ඒවා කියලා ඉවරනකොට වහන්න දැක්කද සාදු කියනවා. හරිද? සාදු කිව්ව විතරක් හරියන්නේ නැහැ. මේක දකින්න නැත්නම් කොච්චර සාදු කිව්වත් නිවන් දකින්න බෑ. ඉතින් ගොඩක් දෙනේ ආරාධනා කරනවා අපට ওই පාරක මහත්මයා වගේම ස්වාමීනි අපට මේ ඉක්මනින් සංසාර දුකින් නිදහසෙන්න සුදුසු ධර්මයක් කියා දෙන්න යනාදී කියලා. ඉතින් ඒ වුණාට වැඩි දෙනෙක් කැමති මොකක් හරි ඔය කතන්දරයක් කියවෙන බණක් අහන්න තියෙනවනම් තමයි කැමති. නැත්තම් මේ මේවා කිව්වහම ආ ඒක නම් ටිකක් බරපතල වැඩි දැම්මම නම් අපිට ටිකක් අමාරුයි නේද? එහෙම හිතන සමහරු ඉන්නවා. ඉතින් එහෙමනම් අර නිවන් දැකීමේ අදහසත් අපි අහක් කරගන්න ඕන. මේ ධර්මයේ මේ විදිහට දකින්න නැත්තම් නිවන් දකින්න අමාරුයි. තේරෙනවා. ඉතින් ඒකෙන්ද අර නිකම් බොරුවට සාදු කියන එක තේරුමක් නැති. එහෙනම් තමන් බලන්න ඕන සාදු කියන්නාසේම මේ ජීවිත පැවැත්ම මේක ධාතු ගොඩක් ආයතන ගොඩක් ඒ වගේම ස්කන්ධ ගොඩක් නාම රූප ධර්මතාවක් කියලා මේ හොඳට ධර්මය අහමින් පොතපත ඇසුරෙන් බෙදා බලාගෙන විවේකීව තමන් බලන්න ඕන මේක සත්පුද්ගල ආත්ම වශයෙන් ගන්න දෙයක් නෙමේ නාම රූප සංතතියක් ඉතින් මේක අනිත්‍ය වෙන්නේ කොහොමද දුක් වෙන්නේ කොහොමද අනාත්ම වෙන්නේ කොහොමද කියලා තමන්ම නිරන්තරයෙන් නුවණින් සැලකීමේ යෙදෙන්න ඕන ඒක ඇවිල්ලා අපට මේ බලෙන් දෙන්න පුළුවන් දෙයක් නෙමේ නුවණින් සැලකීමට මොකද්ද පාලියෙන් කියන්නේ හරියටම හරි යෝනිසෝ මනසිකාරය යෝනිසෝ මනසිකාරය ඇවිල්ලා අපට බලෙන් දෙන්න පුළුවන් දෙයක් නෙවෙයි පිටින් දෙන්න පුළුවන් දෙයක් නෙවෙයි ඒක තමන් තුළ ඇති කරගත යුතු දෙයක් පිටින් දෙන්න පුළුවන් මොනවද හා පිටින් දෙන්න පුළුවන් මොනවද මං කියන්නේ මේ ඔය අනාථාදාරාදී වශයෙන් නෙමෙයි මේ මගපල නිවන් සුව ලබන්න ඒකද මේ දවස්වල අපිට ගාන වතුර ආධාර එකතු කරනවා දෙනවා ඉතින් ඒක වෙන අපිටින් දෙනවා කිව්වම එහෙම එකක්ද දන්නේ නැහැ කිය. ඔව්. මොකද්ද? මං අහන්නේ පිටින් දෙන්න පුළුවන් දේවා. මොකද්ද? අන්න හරියන්න හරි. ධර්මයේ කියාදීම පිටින් කරන එක. හරිය දැන් මේ අයට පිටින් ලැබෙන දේ තමයි මේ සද්ධර්ම ශ්‍රවණ. ඊළඟට සත්පුරුෂ ඇසුර සත්පුරුෂ ඇසුරත් සද්ධර්ම ශ්‍රවණයක් දෙක පිටින් ලැබෙන්නේ ඊළඟට ඒ අහන ධර්මය අනුව නුවණින් සැලකීම ඒක තියෙන්නේ තමන් තුළ ඒක අපිට පිටින් බලෙන් දෙන්න බෑ නුවණින් සලකලා සීල සමාධි ප්‍රඥා වශයෙන් ධර්මානුධර්ම ප්‍රතිපදාවෙන් යෙදීම ඒක ඒක තමන්ටයි ඒකෙන්ද මෙන්න මේ වැදගත් කොටස් දෙකක් තියෙනවා කාගේ අතේද තමන්ගේ අතේ අපට බාහිරින් දෙන්න පුළුවන් කොටස් කීයද? දෙකයි. ඉතින් බාහිරින් කොටස් කොච්චර දුන්නත් වැඩක් තියෙනවා දෙක නෙමෙයි හතරක් දුන්නත් වැඩක් තියෙනවා. අර තමන්ගේ පැත්තේ කොටස් දෙක ගෙරෙන්නේ නැතුනේ. පුළුවන්ද බැරිද? ඉතින් දැන් මේ නිවන් දකින්න පරක්කු වෙලා තියෙන්නේ ඕනෝක නිසා. මොකද නිවන් දකින්න පරක්කු වෙලා තියෙන්නේ? ඈ? මොක් කිමක් නිසාද? ඈ? අර ඒක කියන්නේ ඒක කියන්නේ ලැජ්ජයි. ඈ ඕ වර තමන්ගේ පැත්තෙන් කෙරෙන්න ඕන කොටස් දෙක නොකිරීම නිසා මොකද්ද කොටස් දෙක යෝනිසෝ මනසිකාරේ ආන ධර්මානුධර්ම ප්‍රතිපදා මෙන්න මේ කාරණා දෙක තේරෙන ඉතින් ඒක නිසා දැන් මේ අසු ධර්මය අනුසාරයෙන් මේ පින්වතුන්ලත් නිරන්තරයෙන් සිහි කරන්නේ එදිනදා ජීවිතේ කටයුතු කරන අතරතුරේ හැම දෙයක්ම මේ විදිහට බලන්න අනිත්‍ය වශයෙන් දුක් වශයෙන් අනාත්ම වශයෙන් බලන්න පුරුදු කරගන්න නිදාගෙන අවදි වෙනකොට බලන්න කල්පනා කරන්න දැන් ඔන්න ඒකත් අනිත්‍යයි දැන් ඔන්න දතකට මූණකට හොද ගන්න ඕනේ ඒකත් අනිත්‍යයි ඇඳුම් පැළඳුම් මාරු කර ගන්න ඕනේ ඒකත් අනිත්‍යයි නතු ගන්න ඕනේ ලිප මොළ වන්න ඕනේ ඒකත් අනිත්‍යයි දොර ජනෙල් අරින්න ඕනේ ඒකත් අනිත්‍යයි ඒ විදිහට සෑම ක්‍රියාකාරකමක්ම මේ හිතක් පයත් යෙදිලා වෙන හැටි බලන්න ඒකට අනිත්‍ය වෙන හැටි බලන්න දුකට අයත් වෙන හැටි බලන්න ඉන්දෙන් නැගිටම හැටි ඉඳන්ම අපිට මේ දුකට අයත් දේවල් නේ කරන්න තියෙන්නේ නේ I think ඒක හින්දා එහෙම බලන්න ඕනේ. මේවා Tamanට ඕන විදිහට පවත්වා ගන්න බැරි හැටි බලන්න. අන්න එහෙම බලනකොට බලනකොට තමයි මේ ත්‍රිලක්ෂණයේ ටිකෙන් ටික ප්‍රකට වෙලා අපිට මේ රූප වේදනා සංඥා සංස්කාර කියන පංච උපාදානස්කන්ධය අතහ ස්වභාවය අවබෝධ වෙලා මේ පංච උපාදානස්කන්ධය පිළිබඳ කලකිරීම විරාගය නිරෝධය දිනු කරගෙන සීල බුදුපසේ බුදු මහරහතුන් වහන්සේලා නිවිසනසී පැමිණ වදාළ ශාන්ත සුඛ ලක්ෂණ අජරාමෘ සංඛ්‍යාතුතු නිවාන ශාන්තිය සාක්ෂාත් කර ගන්නට ලැබෙන්නේ අන්න ඒ විදිහට ධර්මානුධර්ම ප්‍රතිපදාවෙහි යෙදීමෙන් ඒ නිසා මෙතෙක් වෙලා බොහොම ඕනෑකමින් සාවධානව ධර්ම ශ්‍රවණය කිරීමෙන් ජනිත කරගත්තා වූ පුණ්‍ය සම්පත්තිය මේ පින්වතුන්ලාටත් කය ගිලා කය ලෙඩ වුණත් ගිලන් වුණත් හිත ලෙඩ කර නොගෙන පරම නිරෝගී සපේ වෙන උතුම් නිර්වාණ ශාන්තිය සාක්ෂාත් කර ගන්නටම හේතු ආශනා වේවා කියා ප්‍රාර්ථනා කරගන්න ජනිත කරගත්තා පුණ්‍ය ධර්මයන් ඉෂ්ඨකාම හිතකාමී සම්‍යක් දෘෂ්ටික දිව්‍ය රාජ බ්‍රහ්ම රාජ සමූහයාටත් අත්පත් වේවා මේකින් අනුමෝදන් වන්නා වූ දේවරු උතුම් නිවනින් සැනසෙත්වායි පින් අනුමෝදන් කරමු ආකාශට්ඨා ච භුම්මට්ඨා දේවා නාග මහින්දිකා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු බුද්ධ ශාසනං ආකාශට්ඨා ච භුම්මට්ඨා දේවා නාග පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු බුද්ධ ශාවකං ආකාශට්ඨා ච භුම්මට්ඨා දේවා නාග මහින්දිකා පුඤ්ඤන්තං අනුමෝදිත්වා බෝධයන්තු සිවං පදං නමින් ජන්මාන්තරගත ඒ නම් සඳහන් කළ සෑම දිනාම අපාතරින් වියෝ වූ ආරෝම් සිංහෝ හෙට්ටියා රජ පියාණන් ඒ වගේම චන්ද්‍රදාස පියාණන් ශරත් අයියා ආදී කොට ඇති ඒ දායක පින්වතුන් නමින් ජන්මාන්තරගත සියලුම ඥාතීන්ටත් අවශේෂ බණසෝ පින්වතුන්ලාගේ ඥාතීන්ටත් මේ පින්කෙත් අත්පත් වීමෙන් ඥාතීන්ද සුවපත් භාවයට පත්ව උතුම් නිවනින් සැනසෙත්වායි පින් අනුමෝදන් කරමු. ඉදං වෝ ඥාතීනං හෝතු සුඛිතා හොන්තු. ඉදං වෝ ඥාතීනං හෝතු සුඛිතා හොන්තු ඥාතයෝ. ඉදං වෝ ඥාතීනං හෝතු සුඛිතා හොන්තු ඥාතයෝ.